ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම් පත 2026 කාරක සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශීර්ෂ 130 ශීර්ෂ 253 සිට 279 දක්වා ශීර්ෂ 312 සිට 319 දක්වා සහ ශීර්ෂ 321 කම්කරු අමාත්‍යාංශය ශීර්ෂ 193 221 සහ 328 සලකා බැලීම පූර්ව භාග 10:30 සිට අපර භාග 6 දක්වා කපා හැරීම යෝජනාව ගරු ජේසී අලවතුල මහතා විනාඩි ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා.
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම 20:26 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින 25/11/19 බදාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 130/253 සිට 279/312 සිට 319/321 193/221 සහ 328 දරණ වෛශිෂ්‍යයන්ගෙන් සම්ප්‍රදාන පූර්ව එක් වැඩසටහනේ සියලුම පුනරාවර්තන වියදම් හා මුල්‍ය ධන වියදම් වලින් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි මේ අමාත්‍යාංශය ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය යටතේ විශේෂයෙන්ම පළාත් සභා එවැගේම පළාත් පාලන ආයතන නගර සභා ප්‍රාදේශීය සභා 332ක් එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 338ක් ග්‍රාම නිලධාරී කාර්යාලය 14000කට වැඩි ප්‍රමාණයක් ඇතුළු නොයෙකුත් රාජ්‍ය ආයතන ගණනාවක් රාජ්‍ය නිලධාරීන් මේ අමාත්‍යාංශයේ අධීක්ෂණයට භාජනය වෙනවා. එතන ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්. දැන් මම බලාපොරොත්තු වෙනවා මේ වැයශීෂ්‍ය තුල මේ අමාත්‍යාංශයට අදාළ කාරණා කීපයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි මේ අයවැය විවාදයේදී අපි දැක්ක දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලා වගේම ඇමතිවරුත් කතාවලදී කියන්නේ මේ 76 වසරක කාරණාව සම්බන්ධයෙන්. නෑ 76 වසරක වැඩපිළිවෙල. ඔව් එතකොට ඔව් ඊළඟ වාක්‍ය ඔබතුමා කියන්නේ. ඔව් හැමලිම කියනවනේ. හරිද? එතකොට මම අහන්නේ දැන් 77 වෙනි අවුරුද්ද ගැන ඇයි කතා කරන්නේ නැත්තේ? ඒක කතා කරන්න බෑ තමුන්නාන්සලා. දැන් තමුන්නාන්සලාගේ දේශපාලන ජීවිතේ පටන් ගත් දවසේ ඉඳලම කතා කරේ අර කිව්ව කාලේ. විපක්ෂයේ ඉඳගෙන විවේචනේ ඒක විවේචන අපි නරකයි කියනව නෙමෙයි නොයෙකුත් ආකාරයෙන් ඉදිරිපත් කරා. දැන් අපි පැහැදිලිව අහන්න ඕනේ දැන් මේ ඇමතිවරු ගොඩක් දෙනෙක් අයව විවාදේ පටන් ගන්නකොට කිව්වා අපි බාරගත්කොට තෙල් පෝලිං නොයෙකුත් ගෑස් පෝලිං ඔක්කොම තිබ්බා කිව්වා. දැන් මේ කතාව ඇත්තද? දැන් මෙහෙම කියන්නේ මේ රටේ කවුද මේ ජනතාවගේ බුද්ධියට සමච්චල් කරනවා තඹුණාසලා තාමත්? දැන් මේ ඉස්සරහ බලන කැබිනට් ඇමතිවරේ විශ්වවිද්‍යාල ආචාර්යවරේ මහාචාර්යවරේ කිව්වා. දැන් නැති පසු වෙලවන්දර කියන නම් කමන්නේ නැහැ. ඔබතුමාලා නෙමෙයි. ඒ නිසා සභානායකතුමා ඔබතුමාලාගේත් ඔබතුමාත් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂින් තියෙන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හැටියට වැඩ කරපු පුද්ගලෙක් හැටියට මෙයයි දැනුවත් කරන්නේ. මොකද මේක බොරුවෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අද සමාජයේ දැනුවත්. විහිළුවට සමච්චලයට ලක් වෙන නරකයි කැබිනට් ඇමතිවරේ. ඒ සමන් කරුණු කීපයක් ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධයෙන්. එතනින් එහාට මම සංඛ්‍යාලයකට කියන්නේ නැහැ. සංඛ්‍යාලයකට කීපයක් මම ඉදිරිපත් කරන්නේ ඒ තමුන්නාසියලා කතා කරපු කාරණා සම්බන්ධයෙන් නිසාමයි. දැන් බලන්න 2018 GDP at current market price එක 90 බිලියන 15352යි. දැන් මේක ඇවිල්ලා 2021 අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ ඩොලර එක වෙනස් වෙනකොට මේ රුපියල් වලින් තියෙන්නේ 2023 වෙනකොට මේක ආපහු බිලියන 27420යි. දෙදස් විසිහතර වෙනකොට තමුන්නාසල ආණ්ඩුගත් දෙදස් විසිහතර අග දෙදස් විසිහතර වෙනකොට බිලියන විසිනවදස් අටසිය අනූ නමයයි. දැන් මේ දෙදහත් දහටයි දෙදස් විසිහතර ලොකු වෙනසක් තියෙන්නේ මේක ඩොලර් එක වෙනස් වුණා. එහෙම නැත්නම් මේ ගොඩාක් ඉස්සරහට අවිල්ල නෙමෙයි. ඉතින් එතකොට ඒ වගේම තමයි දැන් අපි ගම්මු per capita income USD වලින් ඒක පුජ්‍යලයේ ආදායම 2018 මේක 4372යි. මේක අඩු වෙනවා 3000 ගන්න ඩොලර් 1000ක් අඩු වෙනවා 2021 බංකොලොත් භාවයත් එක්ක කොවිඩ් තත්ත්වය තුල. මේක 2022 3464යි. මේක 2023 3801යි. මේක 2024 දී තමුන්නාන්සල ආණ්ඩුව එන්නේ ඉස්සල්ලා මේක 2416 වෙනවා. ඒ කියන්නේ ඩොලර් වලින්ම මේක ඒ කියන්නේ 2018 වඩා එහාට ගිහින් තියෙනවා. එහෙනම් කොහොමද කියන්නේ තමුන්නාන්සල මේ පෝලිං වල හිටියා? එහෙම නැත්නම් අපි ගන්නකොට මේ දරිද්‍රතාවයෙන් තිබ්බා මේ ප්‍රශ්නේ තිබ්බා කියලා? තමුන්නාන්සල බාල ගන්නකොට මේ රට එක මාවතකට ඇවිල්ලා තිබුණේ. අපි ඒක පිළිගන්න ඕනේ. ඒක කවුද කරේ කවුද හරි කියන එක නෙමෙයි. මේක එතෙන්ද ඇවිල්ලා තිබ්බා. අපි පිළිගන්නවා තමුන්නාන්සලට ආණ්ඩුව ලැබුණේ අර 2020-21 ඇති වුණු ඒ තත්ත්වයත් එක්ක. ඉතින් ඒ නිසා තමුන්නාන්සලට ආණ්ඩුව ලබා ගන්න මේ රටේ ජනතාව 43%ක් ජනාධිපතිවන්නේ ඡන්දය ලබා දුන්නා. දැන් මේ ඡන්දය ලබා දුන්න ජනතාවගේ ගෞරවත්වය එහෙම නැත්නම් බලාපොරොත්තු ඉටු කරන්නද ඔබ වැඩ කරන්නේ? මම එකින් එක ගන්න කැමති. විශේෂයෙන් මම ගන්නවා පළාත් විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය තියලා දැන් මාස 6ක් වෙනවා. දැන් මේ පළාත් පාලන මැතිවරණය තියලා මාස 6ක් ගිය තැන අපි දැක්ක ඊයේ දිනේදී පළාත් සභා භාර ඇමතිතුමාගේ අවධානයට මම මේ කියන්නේ ඊයේ දිනේදී සීතාවක ප්‍රාදේශීය සභාව මාස 6කට පස්සේ ආපහු බලේ පිටෙව්වා. එතකොට ඇයි මේ මාස 6ක් ගියේ? මාස 6ක් ගියේ මේ ප්‍රාදේශීය සභාවේ බහුතරයේ කැමැත්තට ඒකේ බලය පිටවන්න අවශ්‍ය පහසුකම් සලසා දෙන්න බැරි වුණා ඔබතුමාගේ අමාත්‍යංශයට. පළවෙනි පාර මේ අය ප්‍රාදේශීය සභික මහතුරු එළියට ආවා. ඇයි එළියට ආවේ? දැන් එළියට ආවට ප්‍රාදේශීය සභාව පිටවන්න පුළුවන් වෙන්න බෑ නං නිලධාරීන් අභිමතේ තියෙනවනම්. ඇයි එළියට ආවේ? එළියට ආපු ප්‍රමාණය බහුතරය ඒ හින්දා තමයි පළාත් පාලන කොමසාරිට ඒක කල් දාන්න උනේ. එතකොට එතනම පේනවා බහුතරය කොතෙන්ද කියලා. එතකොට දෙවෙනි පාරටත් එළියට ආවා. එතන ඒක ඒ අවස්ථාවෙත් පෙන්නවා දෙපාරක්. ඊයේ දිනේ මොකද්ද අපි දැක්කා අපේ දිලිප් ජයවිර ඒ පක්ෂයේ නායකතුමා කියනවා මගේ සභිකේ සල්ලි වලට අරගෙන කියලා. කොච්චර ලැජ්ජා වෙන්න ඕනේ. මගේ සභිකේ මුදලට අරගෙන තමයි සීතාවක ප්‍රාදේශීය සභාව ඊයේ බලේ පිටේවේ. දැන් තමුන්නාන්සලගේ මේ රටේ ජනතාව ඡන්ද දෙනකොට මේක බලාපොරොත්තු වුණාද? මට මතකයි යහපාලනේ තියෙන වෙලාවේ පළාත් පාලන මැතිවරණය 2018 ගොඩක් ප්‍රාදේශීය සභා නගර සභා ගියේ පොහොට්ටුවට. නමුත් අපි රජයේ තියදී අපි රැස් වුණා ඒවා බලෙන් පිටවන්නේ. එතකොට එතනින් එහාට තමුන්නාන්සල යන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා වෙලා මෙතන කතා කරන්නේ හැම වෙලේම කියන්නේ අපෙන් ආණ්ඩුව ගන්න අපිට වඩා උඩින් යන්න අපිට වඩා හොඳට යන්න කියලා. දැන් මේ තිබුණාට වැඩි යටරට ගිහින් තියෙන්නේ. තිබුණාට වැඩි යටරට ගිහිල්ලා තියෙන්නේ. අපි කියනවා දැන් අද විශේෂයෙන්ම කියන්න ඕනේ අද බයිබර කොමිෂන් එක අද ගොඩක් තැන්වල වැරදි කරන අයට ඒ ආයතන විදියට මුදල් අවභාවිතා කරන ඒ හැම කෙනාටම දඬුවම් කරනවා. දැන් මේ ගොඩක් පළත් පාන ආයතන තමුන්නාන්සලා දැන් අපේ දිලිප් ජයවිර මහත්තයා කියන විදිහට එතුමාගේ පක්ෂේ සමාජීය සභිකේ ආරන්තියේ සල්ලි වලටනේ. ඒක කරප්ෂන් නෙමෙයිද? ඒ ප්‍රාදේශීය සභාව කොහොමද වැඩ කරන්නේ? දැන් අපි දැක්කා පළාත් පාලන ආයතනවල ගරු ඇමතිතුමා පළාත් පාලන ආයතනවල පළවෙනි අයවැය ආවා. දැන් අයවැය ආපුවා මේ විදිහට නෑ. හරි ඒක එතුමා කරදායි ඒක. සභානායකයා පොඩ්ඩක් අවස්ථාව දෙන්න බාධා කරන්න එපා. මොකද අපි ඔබතුමාලාට බාධා කරන්නේ නෑ. අපි මේ කියන්නේ කරුණු. මේවට අවධානය යොමු කරොත් තමයි ඔබතුමාලාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපි නරකක් කියන්නේ නෑ. එතකොට පැහැදිලිවම කියනවා එතකොට පළාත් පාලන ආයතන ගණනාවක දැන් මොකද උනේ? පළවෙනි අයවැය පෙරදුනා. ඇයි ඒ පෙරදුනේ? මේ රාජ ඡන්ද දීලා වරදාන එන වරත් ප්‍රසාද මුදල් මේවා දීලා පිළිටවපු ප්‍රාදේශීය සභාවල ඒ සභාපතිලට ඒක කරගෙන යන්න අමාරුයි. මොකද එලිපිට තියන්නේ ඡන්දේ අයවැයේදි. එතකොට අර හොරට දීපු කට්ටිය එලිපිට ඡන්ද දෙනවා විරුද්ධව. එතකොට අභිමතේ ක්‍රියාත්මක කරන්න නිලධාරී නායකතුමාට. එතකොට අභිමතේ ක්‍රියාත්මක කරන්න පළාත්පාල කොමසාරිස්ලා නැහැ, කොමසාරිස් වෙරියෝ නැහැ. ඒ නිසා මම කියනවා ඔබතුමාට, ඔබතුමාගේ දිස්ත්‍රික්කේ, ඔබතුමා ඉල්ලුවේ පුත්තලම දිස්ත්‍රික්කේ ඡන්ද ඉල්ලලා ආවේ ආනමරු ආසනේ ඔබතුමා නියෝජනය කරන ගම. දැන් මේ වෙනකොට ප්‍රායි සභා දෙකක් තාම පිහිටවලා නැහැ. දැන් මේක ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන කාරණාවක්. අපි චෝදනා කරනව නෙමෙයි. මේ ඇයි ඒ? ඒ ප්‍රාදේශ සභාව එකක ආනමරු ප්‍රායි සභාවෙත් බහුතරය එළියට ආවා. බහුතරය එළියට ආවේ ඇයි? අපිට ඕන විවුර්ත ඡන්දයක් කියලා. දෙපාරක් එළියට ආවා. දැන් මේක මගේ ප්‍රායි සභාවෙත් උනා. මාතෘකම් ප්‍රායි සභාවේ පළවෙනි වතාවේ එළියට ආවා. අපි ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලියකටත් ගියා. ඊට පස්සේ දෙවෙනි වතාවේ තමයි අපි ප්‍රායි සභාව පිහිටුගත්තේ. ඉතින් ඒ නිසා මේක ඔබට ඡන්ද දීපු ජනතාව බලාපොරොත්තු වුණ ක්‍රමවේදය නෙමෙයි. ඔබට ජනතාව ඡන්ද දුන්නේ 143ක් ජනාධිපතිවරණයේදී 103ක හිටපු කණ්ඩායම 140කින් වැඩි කරලා දුන්නා. මෙවැනි ක්‍රියාතුලි මේ අයථා විදියට මේ බලය රඳවා ගන්න තමන් කටයුතු කරනවා නම් ඒ ක්‍රියාවල තුලින් ඔබට ඡන්ද දීපු විශාල ප්‍රමාණයක් මේ විදිහට ඔබ අතහැරලා යනවා. ඒක නම් ඇත්ත. ඒ නිසා කරුණා කරලා තිබුණු තැනටත් වැඩිය වර්ස් එහෙම නැත්නම් නරක තැනට යන්නේ නැතුව එතනින් එහාට හොඳ තැනට ගිහිලා ආදර්ශයක් දෙන්න. අපි එතන ඉන්නවා. එදා පළාත් පාලන මැතිවරණයත් එක්ක විශාල හානියක් තමුන්නාන්සලාට සිද්ධ වෙලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයේදී ඔබට මහ මැතිවරණය ලබා දුන්න ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ මිලියන 2කට වඩා ප්‍රමාණයක් ලැබුණේ නැහැ. එහෙනම් දැන් මේ පළාත් සභාව මැතිවරණය ගැන මෙතන කතා කරා. ඒ කතා කරන්න ඕන කාරණාව. දැන් පළාත් සභාව මැතිවරණේ අපේ සභානායකතුමා කිව්වා එතුමාගේ විග්‍රහයේදී අවුරුදු 7ක් ඔබතුමාලා තමයි මේක තියන්න දුකල් දැම්මේ කියලා. ඔව් අපි පිළිගන්නවා. අපිත් ඒකට හවුල්. යහපාලන රජේ කාලේ අපි මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ගිහිල්ලා ලොකු අවුලක පැටළුණා. ඒක ඇත්තටම අනාගත්තා. අපි එතන හිටියේ නැතත් අපිට පක්ෂයක් හැටියට ඒකෙදි එකග වෙන්න වුණා. තමුන්නාන්සලා හිටපු තුන් දෙනාත් මං හිතන්නේ ඒකේ ඡන්ද දුන්නා. එතකොට ඒ සීමා නිර්ණය තුල ගැටලු ගණනාවක් එන නිසා තමයි ඒක එපා කිව්වේ. දැන් අපේ මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීතුමා කියපු විදිහට දැන් අද අපේ ඇමතිතුමා සභාගත කරා කාරණා වගේ සභාවට ඉදිරිපත් කරා. ඒ අනුව නීතිපතිවරයා මීට කලිනුත් මේක කියලා තිබුණා මේ තියෙන තන්ද ක්‍රමය නැවත ගේන්න පුළුවන් සභාවට යෝජනාවක් කියලා. ඔව් ඉතින් එතකොට එහෙම තියාගෙන තව කමිටු දාලා මේවා ඇති කරලා ආපහු අපි අවුලකට යනවා. දැන් බලන්න පළාත් පාලන මැතිවරණයේ විශාල අවුලකට ගිහිල්ලා තියෙන්නේ. ඒ මොකද ඒ ඡන්ද සංශෝධනයත් එක්ක ගිය කාරණේදී කොට්ටාස ක්‍රමය විතරක් අපි හිතුවා. මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවද කියලා බැලුවේ නැහැ. දැන් මන්ත්‍රී සංඛ්‍යාව 4000 ගානක් තිබේ 8000ක් වුණා. දැන් මේක තමුන්නාන්සලට වෙනස් කරන්න දියෝ. අපි කිව්වා අපි විපක්ෂයට අපේ සහාය දෙන්නම් කියලා. පළාත් පාලන මැතිවරණය යන්න කලින් මේවා වෙනස් කරලා හදා ගන්න තිබ්බා. නමුත් හදාගත්තේ නැහැ. ඒක ඡන්දේ හදිස්සි කරලා එහෙම නැත්නම් මේ හරි විදියට හදා ගන්න නැතුව අර පරණ ක්‍රමෙටම ගියා. වැරද්දක් තියෙන බව දැන ගියේ.
ඒකට හදිස්සි දැන් හදිස්සි නැහැ.
ඒක ඒ වෙලාවේ හිතුවා කල් ගියොත් ඡන්දය අඩු වෙයි කියලා. නෑ මම කියන්නේ ඒක ඔබතුමාලට දුන්නකම තිබ්බනේ. ඔව්. ඒකයි. ඔව් සභාපති රහණගේ දුන්නේ.
ගරු සභානායක.
මගේ වෙලාව ඕනේ.
නෑ ඒක කරුණක් වශයෙන් නිවැරදි නැහැ. සියලුම පක්ෂ නායක එකතු වෙලා ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් එකඟත් 100%ක එකඟතාවයෙන් තමයි අපි ඡන්දේ පවත්වන්නේ මේ ක්‍රමයටම යනවා කියන එකඟතාවය ආවේ. නැතු අපේ විශේෂ ප්‍රශ්නයක් ආණ්ඩුවේ බලකිරීමක් මත නෙමෙයි. නොවැම්බර් මාසෙම තමයි අපි මේ පක්ෂ සමස්ත පක්ෂ නායක රැසීම තීන්දුව කළේ. ඒකයි ඇත්ත. පළාත් පාලන ඡන්දට අදාළ.
සභානායකතුමනි දැන් ඔබතුමාලා ආණ්ඩු බලය ගත්තානේ. ඔබතුමාලා ආණ්ඩු බලය ගත්තී ජනතාවට කිව්වේ අපි මේ වෙනසක් අපි හොඳ ක්‍රමයක් තියෙන තැනට වැඩිය හොඳට ගේනවා. එතකොට අනිත් පක්ෂ නායකයෝ කිව්වා කියලා ඒක වැරදි නම් කරන එක වැරදීනේ. මම කියන්නේ ඔබතුමාට. මම එතන හිටියා නම් මම විරුද්ධ වෙනවා. මොකද පළාත් පාලනයේ සම්බන්ධයෙන් මම ප්‍රායි සභාවෙන් ආපු දේශපාලන ආපු කෙනෙක්. ඒ නිසා මම මේ පළාත් ප්‍රාදේශ සභාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තටම ප්‍රේමදාස මැතිතුමා 87 අංක 15 දරන ප්‍රායි සභාව 50. ඒක ඉතාම එතුමා අධ්‍යක්ෂින් තියෙන පුජ්‍යලෙක් හැටියෙත්. එතුමා නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් හැටියට හිටපු කෙනෙක්. ඒ හැටියට ඉඳලා තමයි එතකොට හිටියේ පළාත් පාලන නියෝජනයේ මගේ පියා. එතුමාත් ගම් සභාවෙන් ආපු කෙනෙක්. ඒ ඒ ඒ අයගේ අධ්‍යක්ෂින් එක්ක තමයි ඒ රාජ්‍ය සභා ඒ ක්‍රමය ඇති කරලා තිබුණේ. ඉතින් ඒකට එහා එකක් එපා අපි ගේන්න. අපි ගෙනල්ලා තියෙන ඉඩඩියේ ඉතාමත් ප්‍රාථමික එකක්නේ. බොහොමවත් පිළිගන්නවනේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වේ. දැන් මාස 6ක් යනකම් පළාත් සභා පළාත් පාලන ඇමතිවරයාගේ ආසනේ රාජ්‍ය සභා පිටව ගන්න බැරි වෙන්නවා. දැන් මෙතන ගැටලුවක් නැද්ද? එතකොට නිලධාරී අද මැදිහත් වෙලා තියෙන මේකට අයතා විදියට නිලධාරී Tamanda අභිමතයක් ගැන කතා කරනවා. නිලධාරීන්ට රජයේ අභිමතේ කාට තියෙන්නේ? රටේ ජනතාවට. ජනාධිපතිතුමා විධායක හැටියට ඇමති මණ්ඩලයක් පිහිටවනවා. ඒ ඇමතිවරු හරහා දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ලේකම්ලට යම් යම් බලතල එනවා. එයාට අභිමතේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව එනවා. ඒ අභිමතේ පාවිච්චි කරන්නේ හොඳ දෙයකට. අසරණ මිනිහෙකුට උදව්වක් කරන්න. ඒවට තමයි අභිමතේ තියෙන්නේ පාවිච්චි කරන්න. අත්‍යවශ්‍ය රජයේ ක්‍රියාත්මක කරන්න ඕන කාර්යයක් ඉෂ්ට කරන්න. එහෙම කියලා අභිමතය කියලා මේ පළාත් පාලන ආයතන වල මහ ජනතාව තමන්ගේ පත් කරන සභිකයන්ට විරුද්ධව සභිකයන්ගේ බහුතරයට විරුද්ධව නිලධාරියක අභිමතය පාවිච්චි කරනවා නම් ඒක මොකක්ද ඒකේ තියෙන සාධාරණත්වය? මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා නිලධාරීන් ඇත්තටම වගකීම සභානායකතුමා අපි පැහැදිලිවම කියන ඔබතුමාලා ආවේ මේක හදන්න. හැබැයි ඔබතුමාලා හදන්න ඇවිල්ලා ඒ නිලධාරීන්ටම අයිතු විදියට එහෙම නැත්නම් වැරදි කරන්න අපි මාර්ගය පෙන්වනවා නම් එතන හැදීමක් වෙන්නේ නැහැ නෑ. ඒක තමයි මේ ක්‍රමයේ වැරද්දක් තියෙනක ඇත්ත. නමුත් දැන් ඒ කරපු විදියට හරි බහුතරය. දැන් බලන්න මේ ඇයි මේ සභාව මාස 6ක් කල් ගියේ? මේ සභාව මාස 6ක් කල් ගියේ පළාත් පාලන කොමසාරිස් කැඳේවුවා ඡන්ද තියන් සභාපති තෝරන්න. එතන බහුතරයක් කිව්වා අපිට ඕනේ ප්‍රසිද්ධ ඡන්දයක්. එතකොට නම ඔබතුමාට කියන්නේ පැහැදිලි කරන්න. එතකොට ඒ බහුතරය එළියට ආවා. බහුතරය ඇතුළේ හිටියා නම් ඊයේ සීතාවක වගේ පිටවන්න තිබ්බා. එතරම් බහුතරේ පේනවනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක නිලධාරීන් වැඩ කටයුතු කිරීමේදීත් මේ දේශපාලන කෝණයෙන් මේ වගේ දේවල් කරන්න බෑ. ඒක වැරදි. අපි කියනවා පැහැදිලිවම තමුන්නාන්සලාට දැන් අවුරුද්දයි මාස ගාණක් ජනාධිපතිතුමාට කාලේ විවරලා තියෙන්නේ. තව දෙන අවුරුදු 3යි. ඒ නිසා නිලධාරීන් අපි කියනවා වැරදි වැඩ කරන නිලධාරීන්. කරුණා කරලා මේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය කියන්නේ මේ අමාත්‍යාංශයට තමයි සියලුම නිලධාරීන් ඒ තමන්ගේ විනය මේ ඔක්කොම පරිපාලනය වෙන්නේ. එයිස අපි කියනවා නිලධාරීන්ට වැරදි කරන්න එපා. උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් පාස්පෝර්ට් ඔෆිස් එකේ ජනරාල්වරයා ඇමතිවරයා හරි කවුරු හරි කියන ඒවා කරලා අද ගිහිලා ඉන්නවා හිරේ. එයිස ඉදිරියේදී අපි පැහැදිලිව කියනවා. අපි ඒක වගකීමෙන් කියනවා මේ වැරදි වැඩ කරන නිලධාරීන් විශේෂයෙන්ම තමන්ගේ අභිමතය පෙන්වන ජනතාවට අභිමතය පෙන්වන නිලධාරීන් විස්රාම ගිහිල්ලා තිබ්බත් අපි නීති හමුවට යයි කියනවා කියන එක පැහැදිලිව අපි කියනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා අද පැහැදිලිවම කියන්න ඕනේ මේ தত্ত্বය එච්චර හිතකර தত্ত্বයක් නෙමෙයි. ඒ නිසා අද පළාත් සභා මැතිවරණය ගැන කතා කරපු නිසා ඒ ගැන කියන්න ඕනේ. තමුන්නාන්සලා මේ මැතිවරණය කල් දාන්න හදන්න එපා. මැතිවරණ කල් දාන්න හොඳම ක්‍රමය තමයි අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ කොහොමද කියලා. ඔක්කොම මැතිවරණ කොමිෂම පළාත් පාලන මැතිවරණ තියන්න ඡන්දේ සූදානම් කරලා තියෙනකොට එතුමා ඇවිල්ලා මෙතන කිව්වා පළාත් පාලන මැතිවරණේ තියන්න කොච්චර ලෑස්ති වුණත් එහෙම එකක් නැහැ. මාණ්ඩාගාරේ මුදල් නැහැ කිව්වා. මාණ්ඩාගාරේ මුදල් නැහැ කිව්වා. ඒ වෙලාවේ එතුමාට එහෙම කියන්න පුළුවන් ගමුද රට වංගොල්ල තියලා තිබුණු හින්දා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒ වෙලාවේ ඡන්දේ තියන්න තිබ්බා. Tamanda ඒකේ ප්‍රතිඵලයේ වාසිදායක තත්ත්වයක් නැහැ කියලා පේනකොට ඒ විදිහට කියලා ඡන්දය ගල් දැම්මා. දැන් අපේ ජනාධිපතිතුමා මොකද ඇවිල්ලා කිව්වේ මෙහෙ? එතුමාගේ අයවැය කතාවේදී කිව්වා පළාත් සභා මැතිවරණයට අපිට මුදල් දෙනවා. හැබැයි ඒකට ක්‍රමයක් නැහැ කිව්වා. ඇයි ක්‍රමයක් නැත්තේ? එතුමා ගෝවා පළාත් සභා මැතිවරණයට මුදල් දෙනවා. දැන් රනිල් කිව්ව එක අනිත් පැත්තේ කිව්වා. රනිල් විතර ජනාධිපතිතුමා ගෝවා අපිට ඡන්දෙට ලෑස්ති වුණාට අපිට මුදල් නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. අපිට මුදල් තියෙනවා පළාත් සභා මැතිවරණය දෙන්න ක්‍රමයක් නැහැ කිව්වා. දැන් ඒ ක්‍රමය තමයි අර නීතිපතිතුමා එවලා තියෙන ලිපියේ තියෙන්නේ මේ පරණ ක්‍රමයට යන්න යෝජනාවක් ගෙනල්ලා ඒ ඡන්ද ක්‍රමය පවත්වන්න කියලා. එතකොට ඒකට අපි සහය දෙනවා. අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මෙතන මං හිතන්නේ කිසිම කෙනෙක් විරුද්ධ වෙයි කියලා. දැන් උතුරු කරේ නියෝජනයක රාසමාණික මන්තුමා ඒ යෝජනාව ගෙනත් තියෙනවා. පෞද්ගලික යෝජනාවක් ඇති. ඒක ආණ්ඩු යෝජනාවක් ඇති ඔබතුමාලා කියන්නේ සභානායකතුමා. අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මොකද මේවා කල්දාන්න ජනතාවගේ අයිතිවාසිකම් වලට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මට කිව්වා පළාත් සභාවේ ඉන්න ප්‍රධාන නිලධාරීන් ආයතන ප්‍රධානීන් පසුවේදා අපි හමු වුණා මේයි කිව්ව මොකද්ද? මේ පළාත් සභාව සම්පූර්ණ අරාජික වෙලා තියෙන්නේ. ඇයි හේතුව? මේකට දේශපාලන නායකත්වය දෙන්න අවශ්‍ය මිනිස්සු ටික නැහැ දැන්. සභාව කල් දාලා අවුරුදු 7ක්. ගොඩක් සභා අවුරුදු 8ක් වෙලා තියෙනවා සමහර ඒවාට. එතන මේක ලොකු අසාධාරණ ඒ ප්‍රදේශයේ ජනතාවට කරන. අපි පළාත් සභා ක්‍රමයක් ඇති කළ 13 වෙනි ආණ්ඩු ප්‍රතිවස්සාවෙන් අපි මුදල් යවනවා. නමුත් ඒව අධික්ෂණය කරන්න එතන සභාවක් නැහැ. ජනතාවගේ නියෝජනය එතන ඇන්න ඕනි. ඒ සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනකොට ගොඩක් විෂයන් විමධ්‍යගත කරලා තියෙන්නේ. ඒවා අද නිලධාරි විතරයි ඒවට තීන්දුව දීර ගන්න. ඒක හරියද? පළාත් සභාවල ඉන්න නිලධාරි අද යාළට ඒ තීන්දුව ගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඒතර ආණ්ඩුකාරවරයෙක් විතරක් පත් කරනවා. එයාත් ජනාධිපතිව පත් කරන නියෝජ්‍ය. එයාට දේශපාලන සම්බන්ධයක් නැහැ. එතකොට පළාත් සභා නැතිවීම තුළ විශාල හානියක් මේ මොකද මැද එන ආතනයක් හැටියට. මොකද උඩින් තියෙන පාර්ලිමේන්තුව විධායකයේ කැබිනට් එක ඊළඟට මැද තියෙන පළාත් සභාව. දැන් ප්‍රාදේශීය සභා නගර සභාවත් තියෙන පළාත් සභාව යටතේ. කොමසාරිස්ලා ආණ්ඩුකාරය යටතේ. ඒකනේ මේ යම් තීන්දුව తీරන ගන්නේ. දැන් අපි දැක්කා ගිය සතියේ අපේ කවි රශීන් මන්තුමා ගෙනාව යෝජනාවක් සභාව කල්තබන. මොකද්ද ඒ යෝජනාව? එතුමාගේ ප්‍රාදේශීය සභාව බහුතරය අපිට සමික ජනබලවේ පායි සභාව. ඒ පායි සභාව ගෙනාවු යෝජනා සභාව ඒකමිතිකව සම්මත කළ තියෙන යෝජනා ටික පළාත් පාලන කොමසාරි නවත්තනවා. ආණ්ඩුකාර දෙමළ උපදේශකව. එහෙම කරන්න පුළුවන්ද? ඒක කොච්චර වැරදිද? මහජන නියෝජ්‍යෝගේ තමන්ගේ කොට්ටාසෙන් පත් වෙන නියෝජ්‍යා ගේන යෝජනාව සභාව සම්මත වුණාට පස්සේ ඒකේ වැරද්දක් තියෙනවා හොරගමක් තියෙනවා නම් ආණ්ඩුකාරතුමා නෙවෙයි කවුරු ඒක හොයලවල්ලා නවත්වන කමන්නේ. නමුත් මේ වැනි තත්ත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පාලන ක්‍රමේ හරි විසිර යන්න නම් අනිවාර්යෙන්ම ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභාව පළාත් පාලන ආයතන මේ හතරම තියෙන්න ඕනේ. ඒවා තිබෙන්නේ නැතුව මේ පාලන ක්‍රමේ හරියට යන්නේ නැහැ. දැන් ඔබතුමාලා කොච්චර උත්සාහ ගත්තද ගිය පාර ආයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න? කොහොම පුළුවන් වුණාද? මම මේ පෞද්ගලික කියනවා නෙවෙයි. ආයවැය යෝජනා ටික ගමේ දක්වා ගමේ භූමිය දක්වා ජනතාව දක්වා ක්‍රියාත්මක කරන්න තමුන්නාන්සලට පුළුවන් වුණාද? 30%ක් නැහැ. ඒක තමයි ඇත්ත. ඇයි ඒ? ඒකට අවශ්‍ය පසුබිම එහෙම නැත්නම් ඒ අවශ්‍ය පළාත් සභාව මැද නැහැ. එතන ඉන්න ආණ්ඩුකාරය විතරයි. ඊළඟට ඉන්න නිලධාරි. දැන් පළාත් පාලන ආයතන පිහිටෙව්වා. පිහිටවට ඒවට දැන් බලන්න බජට් එකට අර තිබ්බ සත්වත් එක ගෙනියන්න බෑ සභාපතිට. සභාපති ප්‍රාදේශීය සභාව ගෙනියන්න නම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න වෙලා තියෙනවා. නැත්නම් යා බජට් එක විරුද්ධව ඡන්දය දෙනවා. කොච්චර වැරදි ක්‍රමයක්ද මේ තියෙන්නේ? එතකොට මේක ඊළඟ පළාත් පාලන මැතිවරණය එන්නේ ඉස්සල්ලා. ගරු සභානායකතුමනි අපි අත් දෙක මුස්සලා හරි දෙන්නා. අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ක්‍රමය සංශෝධනය කරන්න ඕන. නෑ මේ ඡන්ද ක්‍රමය. පරණ ක්‍රමයක් තුනේ මනාප ක්‍රමය නරක ක්‍රමයක් නෙවෙයිනේ. නෑ ඒක ඇතුළු කරන්න ඕනේ. දැන් තරුණ නියෝජනේ දැන් 87 පනතෙන් ගරු සභානායකතුමා. ඔව්.
මේ මන්ත්‍රීතුමියලා 125ක්නේ.
නෑ මෙහෙම අපිට ගේන්න පුළුවන් අපිට දැන් උතුමලා ගරු සභානායකතුමා ගරු කතානායකතුමනේ. දැන් මෙතුමා කියපු කාරණාවට මම පොඩි මේකක් කියන්නම්. එකපාරට අපිට මේක සාකච්ඡා කරන්න බැරි නම් පොඩි කරුණාවක් පැහැදිලි කරන්න. දැන් ඒ ඡන්ද ක්‍රමයේ තුල නොමිනේෂන් ලබා දෙන 100%ක තරුණ නියෝජනයක් තිබුණා. ඒකෙන් තමයි අපිත් ආවේ. මගේ තාත්තා හිටියා කියලා නෙමෙයි මං ආවේ. ප්‍රාදේශීය. ඉතින් ඒ නිසා එතකොට ඒ වගේම අපිට කාන්තාවත් මේකට ඇතුල් කරන්න පුළුවන්. ඇතුල් කරලා අපිට පුළුවන් ප්‍රමාණයක් 100%ක් අනිවාර්ය පත්වීමක් හැටියට ඒකෙම ගැසට් කරා. ඒ විවස්සාවම හදන්න පුළුවන්. මේ විවස්සාව හදලා තියෙනවා. ඒක හදන්න බැරි වෙන්න බෑනේ. කාන්තා නියෝජනය අනිවාර්ය කරන්න පුළුවන්. නොමිනේෂන් විතරක් නෙමෙයි. ඔව් ඒක තමයි. මම කියන්නේ මේ පනතම නේ අලුත් පනතක් අපි හදන්න ඕනේ කියලා කියන්නේ. ඒකට ගැළපෙන විදිහට. මොකද මනාප ඡන්ද කියන එක නරක දෙයක් නෙමෙයි. ඇත්තටම මේ මනාප කියන එක ඔබතුමලම තමයි කාලෙකදී මේක බලු pore එකක් අරේ මේ කියලා විවේචනය කරලා දැන් මිනිස්සුගේ ඔළුවට ඔක දැම්මේ. නමුත් ඒක නරක දෙයක් නෙමෙයිනේ. දැන් ඔබතුමලා 159 දෙනෙක් ඇවිල්ලා තියෙන මනාප ක්‍රමයෙන්නේ. මනාප ක්‍රමයෙන්නේ ඉතාමත් හොඳ ඡන්ද ක්‍රමයක් හැටියට මම දකින්නේ. මොකද ඉස්සර ගැහුවේ පක්ෂණ විතරයි. දැන් මනාප ක්‍රමයේ බලන්න ඔය පක්ෂණ විතරක් නෙමෙයි ඡන්දායකට අයිතියක් තියෙනවානේ. තමන් කැමති ලැයිස්තුවක් අපි දානවා ලැයිස්තුවපත් වෙන්නේ නැහනේ. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් පාර්ලිමේන්තුවේ 18 දෙනෙක් දානවා. දැන් මේ සැරේ ඔබතුමාලා 12 දෙනෙක් ආවා. ඔක්කොම ඉන්නේ බන්දරු 15යි. ඒතල අපෙන් ආවේ 3 දෙනයි. එතකොට ජනතාවට අයිතියක් තියෙනවා මේ අමාරු වෙලාවක උනත් තමන් කැමැති පක්ෂයට ඡන්ද දෙනවා වගේම තමන් කැමැති පුජ්‍යලය තෝරලා එවන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
තව පොඩි කාලයක් ඕන වෙනවා කතා නැගෙතුමා. එතකොට එතකොට ඔව් ඒ නිසා මම කියන්නේ ඔබතුමාට ඔබතුමා දැන් ඉන්නේ මේ ඔබතුමාගේ ගොඩක් කතා කරේවි මට පේනවා ඔබතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මේක හරි තැනට ගේන්න. ඒ කියන්නේ සමහරවිට මේ කෑකෝ ගහන්නේ ඒ හරි තැනට ගේනවා නම් අපිත් ඒකට ලෑසි උදව් කරන්නේ. හරි තැනට ගේනවා නම් අපි පළාත් පාලන ආයතනයේ ඉඳලා හදන්න ඕනේ. දැන් මේ පළාත් සභා ක්‍රමයක් අපි ඡන්දේ කල් දාන්න ඕන නම් ක්‍රම තියෙනවා ඕන තරම්. පළාත් සභාව කල් දාන්න ඕන නම් අපිට පුළුවන් මේ ඡන්ද ක්‍රමයේ සීමා නීර්ණ ගියොත් මේ ඔබතුමාලා ඉන්න කාලේ ඔක පිටවන්න බෑ. සීමා නීර්ණ කියන්නේ ඉතාමත් ඡන්ද කල් දාන්න ගන්න ක්‍රමවේදයක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්නුවා. ඒක එතුමාට දොස් කියලා නෙමෙයි මක්ෂනේ. ඒක පෙන්නුවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා ඒ ගම මගේ යන්න එපා. ඔබතුමාලා හරි මගේ ඉන්න. අපිට අවාසි වුණත් නැතත් මේ පළාත් සභා ඡන්දේ තියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ සඳහා පරණ ක්‍රමය මනාප ක්‍රමය නරගයි කිව්වට ඒක ඇත්තටම බැලුවම හොඳ ක්‍රමයක්. ඒ ඡන්දදායකගේ අයිතිවාසිකමක් අපි රකින්නේ. පක්ෂෙ විතරක් නෙවෙයි පුජ්‍යලයට ඡන්ද දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ක්‍රමය ගැන කල්පනා කරලා අපි වෙනස් කරනවා නම් මම හිතන්නේ මෛත්‍රීපාල මහත්තයා තමයි මේක ගොඩක් පළාත් පාලන මැතිවන්නේ ඒක. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලේ එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ තමයි ගෙනාවපු ගත්තම බදාගත්තේ කට්ටිය එකතු වෙලා. ඒක ඔය පළාත් පාලන මැතිවන්නේ සංශෝධන. යහපාලෙන් ඒක ගෙනාවට ඊට කලින් ආවිලා ඇවිල්ලා තිබ්බ සංශෝධනයක් ඒක. ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි කියලා දැන් පැහැදිලි. ඒකෙන් අර මන්ත්‍රී සංඛ්‍යාවත් දෙකක් දෙගුණයක් වෙලා සභාවවල අද ඉඩ නැහැ. මන්ත්‍රී සංඛ්‍යාව 20ක් ඉඳන් දැන් 40ක් වෙලා. එතකොට ඉතහම අමාරු තැනටපත් වෙලා. ඒක අනික සභාව පිළිටනම දූෂණ ගොඩයි. මන්ත්‍රීව සල්ලි වලට ගන්නවා. වරදාන වලට ගන්නවා. ඊළඟට ආයවැය කිට්ට වෙනකොට සභාපතිලා ඉඳ නැහැ. අර ගත්තායට ආපහු දෙන්න ඕනේ. මේක එක ක්‍රමයකනේ මුදල් විතරක් නෙමෙයි. හැම අංශෙම. ඉතින් මෙවැනි ක්‍රම තුල ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අද ඒකයි ඇවිල්ලා තියෙන්නේ. අද අමෙත්තුවත් අමාරු වෙදලා තියෙන එකයි. එතුමාගේම ආසනේ ප්‍රාදී ආනමඩුව ප්‍රාදේශීය සභාව පිළිටව ගන්න බැරි වෙන්නවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
පිළිටව ගන්න බැරි වෙන්නවා. ඒ නිසා ඒ වගේම මම පොඩි තව කාරණාවක් කියනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමා පොඩි වෙලාවක් දෙන්න දෙකක් දෙන්න තව. ඒ නිසා දෙනවලු විනාඩි තුනක්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ අද රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් කතා කිරීමේදී රාජ්‍ය සේවයේ වැටුප් අපි යහපාලන කාලේ ඔබතුමාලගේ මන්ත්‍රීතුමාලා 3 දෙනෙක් හිටියා. 6 දෙනෙක් විතර හිටියා ඔබතුමාත් හිටියා. ඒ වෙලාවේ යහපාලනේ අපි දෙගුණයකින් මේ වැටුප් වැඩි කරා. 107%කින් 2015 ඉඳලා 2020 වෙනකොට ගරු කතානායකතුමනි ඒ තුල විස්සම් වැටුප වෙනස් වෙන්න ඕන. 2020 දී ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ චක්‍රලේ යන දුක ඒක කැන්සල් කරා. එයාට ලොකු අසාධාරණයක් වුණා. මොකද වැටුප වැඩි කිරීම අවුරුද්දෙන් අවුරුද්ද උනාට ඒක 2015 වැටුප හැටියට තමයි අපි සැලකුවේ. ඒ අනුව තමයි 2016 ඉඳලා එයාට ඒ විස්සම් වැටුපට ඒක එකතු වෙන්න ඕනේ. ඒක තාමත් හරියට කෙරිලා නැහැ. තමුන්නාසලට මගේ ඒක විෂමතාව ගන්නවක් තියෙනවා විශ්වාමිකයන්ගේ. ඒකමයි රාජ්‍ය සේවය ගැන අසාධාරණ ගණනාවක් වෙලා තියෙනවා. ඒ වගේම මම මේ කාරණේ කියන්න ඕනේ. දැන් අද පර්මිට් ගැන කතා කරනවා. මම කියන්නේ මේ മന്ത്രിලාට පර්මිට් නෙමෙයි. රාජ්‍ය නිලධාරීන්. දැන් අද සමාජයේ මේක සමාන වෙන්න ඕනේ. අද ව්‍යාපාරිකයෝ ඒ වගේම මුදල් තියන අය අද බිලියන ගානක වාහන ගෙනල්ලා තියෙනවා. එතකොට මේ වාහන ගේනකොට රාජ්‍ය නිලධාරීන්, දොස්තරවරුන්, ඉංජිනේරුවන්, ඒ වගේම පරිපාලන සේවය නිලධාරීන් අපි පර්මිට් ක්‍රමයක් ලබා දීලා තිබුණා. ඇයි ඒ ලබා දුන්නේ? එයාලට වැටුප් අපිට ගොඩක් දෙන්න බැරි හින්දා එයාලටත් වාහනයක් ගන්න අර සමානත්වයක් ඇති කරන්න තමයි මේ தත්ත්වය ඇති කරලා තිබුණේ. 100%ක් ඩියුටි ෆ්‍රී නෙමෙයි දුන්නේ. දැන් පර්මිට් ඉෂු කරපුවා තියෙනවා ලක්ෂ 30000ක් නෑ 30000ක් විතර දෙනවා. එතකොට ඔව් ඒ විනාඩි තුනක් තව දෙනවලු. ඒ නිසා මම කියන්නේ සභානායකතුමා ඔබතුමාල්ලා ගරු කතානායකතුමනි මේ ගැන බලන්න ඕන. රාජ්‍ය නිලධාරීන් අද අපි කියනවා දොස්තරලා රට දාලා යනවා කියලා. දැන් තමුන්නාන්සලා ආව කියලා නැවතිලා නැන්නේ. අඩු වෙලත් නැහැ නැවතිලත් දැන්.
ගාන්ධි මන්ත්‍රීතුමා
ඒ නිසා
තුනක් තව දෙනවද?
ඔව්. අමතර තුනක් දෙනවා. ඒ නිසා
දෙකක් දෙනවා.
ඉතින් ඒ නිසා මම කියන්නේ මෙන්න මේවා ගැන සාධනීයව හිතන්න. අපිට ඒ අය තියාගන්න ඕන නම් එයාගේ ජීවන தත්ත්වයේ අනු එයාලට ගන්න වැටුප අනු වාහනයක් ගන්න බෑනේ. අද වාහනයක් ලක්ෂ 100 න් උඩනේ. තමුන්නාන්සලා 21 ලක්ෂ 12 දෙනකොට එහෙම එකක් වෙලා නෑනේ නේද? නෑ ඔබතුමා නෑ කිව්වනේ කට්ටිය. ඉතින් ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන් දෙන මේක දැන් අද ඒක දෙන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා වාහන ගේන්න බැරුව හිටියා අපි ඩොලර් නැතුව දැන් ඒක යම් ප්‍රමාණයක් අඩු ගානේක ලබා දෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න රාජ්‍ය නිලධාරීන් ඒ වගේම මම තව එක කාරණයක් ගැන කියනවා මම මේක කියන්න ඕනේ සභානායකතුමා මම මේ ජාතිවාදයක් ආගම්වාදයක් ගැන කතා කරන කෙනෙක් නෙමෙයි මම එහෙම හිතන්නේත් නැහැ නමුත් නමුත් මම පැහැදිලිව කියන්න ඕනේ තිරුකුණමලේ සිද්ධිය සම්බන්ධයෙන් නෑ ඒක නෑ ජනාධිපතිතුමා කිව්වා ඒක ගැන තමයි මම කියන්නේ ජනාධිපතිතුමා කිව්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලේකම්තුමා හරහා කැදවනවා කියලා දැන් මේකේ ලොකු අපහාසයක් තමුන්නාංශ සිද්ධ වුණේ ඒ පොලිස් නිලධාරියගේ හැසිරීම බලන්න ඒ වීඩියෝ එක ඒක ආගම මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක බුද්ධ ආගමද හින්දුද මුස්ලිම්ද එහෙම නැත්නම් ක්‍රිස්තියානිද කියන එක නෙමෙයි එහෙම කොහොමද පොලිස් නිලධාරියෙක් හැසිරෙන්නේ ඒ වගේ ස්ථානයකට ගිහලා ආගම ස්ථානයකට ගිහිල්ලා ඒ හැසිරුණු ආකාරය කොච්චර ලැජ්ජ වෙන්න ඕනේ මේකට ආණ්ඩුව ඇමතිතුමා කවුරුත් සම්බන්ධ නැත්නම් මම ඔබතුමාට කියනවා මේ පොලිස් නිලධාරියා ඉන්ටඩික් කරලා වැඩ තහනම් කරලා පරීක්ෂණ ආරම්භ කරන්න මොකද එහෙම වෙන්න දෙන්නේ නැහැ අපේ රටේ බෞද්ධ කතාව නෙමෙයි මම මේ කියන්නේ කොයි තැනකවත් එහෙම වෙන්න බෑ තමුන්නාන්සලාවේ එහෙම වෙනේවා නවත්තන්න ඉතින් ඒ නිසා ඒකත් මතක් කරමින් තමුන්නාන්සලාට එතකොට මේ තමුන්නාන්සලා හැම කෙනාටම නීතිය සාධාරණයි කියන කතාව හරියනවා ඉතින් ඒ නිසා ඒ විදිහට වැඩ කටයුතු කරන්න කියලා මතක් කරමින් විශේෂම කතානායකතුමාට ඔබතුමා අපිට කාල වේලාව ලබා දුන්නා හොඳයි අපේ සංවිධායකතුමා ඉතින් ඒ ගැන සතුටු වෙනවා ඔව් හොඳයි එහෙනම් ඒ පැත්තෙන් ගන්න එක ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කැමති යහපත් පාලනයකට ඉතින් ඒ සඳහා තමුන්නාන්සලා ජනතාවට පොරොන්දු දීලා ආව ජනතාව බලාපොරොත්තු තියාගෙන ආව ඒවා එකින් එක කැඩෙන්නේ නැතුව ඒ යහපත් පාලනය ඇතිකරන්න විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශයේ ගොඩක් වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක් පළාත් පාලන ආයතන සියල්ලම අධ්‍යක්ෂණය වෙන ඔබතුමාගේ එතකොට දේශපාලන අධිකාරිය එතන දෙනවා පළාත් සභාව පීඩුවම ඒ එතන නමයක් තියෙනවා ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 300 ගානක් තුලින් රජයේ සියලුම පරිපාලන එතන කරනවා ග්‍රාමීණදාර කොට්ටාස දක්වා අපිට මතකයි අපි යහපාලනේ 2019 මම පැහැදිලිව කියන්න ඕනේ මම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපිට පුළුවන් වුණා ගම්පෙරළිය වැඩසටහන් ව්‍යාපෘති 10000කට වැඩි ක්‍රියාත්මක කරන්න. එහෙනම් රජයේ නිලධාරි වැඩ කරන්නේ නැහැ කියන්න බෑ. එයාලගෙන් වැඩ ගන්න ක්‍රමවේදය අපි හදා ගන්න ඕනේ. ඒ නිසා ඒ අය ඉදිරියේදී මේ රටේ සංවාදයට ගොඩක් දායක වෙලා තියෙනවා. ඉදිරියේදීත් ඒක ක්‍රියාත්මක කරගන්න ඒ අවශ්‍ය සහයෝගය ඒ අයට ලබා දෙන්න කියලා මතක් කරමි. රාජ්‍ය නිලධාරිගේ ප්‍රශ්න වලට අපි සානුකම්පිතව බලලා විශේෂයෙන්ම සංවර්ධන නිලධාරිගේ ප්‍රශ්න ගන්නවක් තියෙනවා. ඒ වගේම රජයේ සේවකයන් ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න ගන්නවත් තියෙනවා. එයාලගේ සේවා ව්‍යවස්ථාවක් තව නැහැ. මෙන්න මේ වටත් සාධනීයව හිතලා බලලා විශ්‍රාමිකයන් මේ වටත් සාධනීයව හිතලා බලලා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.